ඊළඟට ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද අතිගරු ජනාධිපතිතුමාගේ වැසියස කතා කරන වෙලාවේ වැදගත්කමක් තියෙන අපි නීති සම්පාදනය කරන නීති හදන තැනවන පාර්ලිමේන්තුව ඒ වගේම සභා ලේකම් කාර්යාලය වැනි පාර්ලිමේන්තුවෙත් මේ වැසියසය තියෙනවා. මම මේ වෙලාවේදී කියන්න ඕන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඇතුළු. අපිට මේ පනිස්මන්ට් එක දුන්නට කමන්නේ. මොකද පක්ෂ නායකින් මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවකවන්ට පනිස්මන්ට් දෙන්න එපා. මොකද මේක රෑ 7 වෙනකන් මේ පාර්ලිමේන්තුවේ ඇදගෙන යනවා කියන්නේ මේකේ කාන්තාව ගොඩක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා වැඩ කරන අය. ඒ අය සමහරු 7න් පස්සේ යනවා කියන්නේ රෑ 12 1 වෙනවලු ගෙවල් වලට යනවා. ආයේ උදේ පාන්දර එනවා. මේක හරි අසාධාරණයක්. මොකද මේක දැන් 9-8 වෙනදා වෙනකම් මේ මිනිස්සු මේ දුක විඳින්න වෙනවා. මේක මේ පක්ෂ නායකෝ අපි කිරියල්ලම ලබන මේ විපක්ෂ නායක විපක්ෂ සංවිධායකතුමා නිදි අහගෙන ඉන්නකෝ මේක පොඩ්ඩක්. මොකද මේ මිනිසුන්ට මේක පක්ෂ නායක රැස්වීමේදී හරි තීන්දුවක් අරගෙන නැගිටද?
ඉස්සෙල්ල පුතුවා කතා කරන්න ඉගෙන ගන්න. මේ තීරණය ගත්තේ මම නෙවෙයි, මේ තීරණය ගත්තේ පක්ෂදායක රැස්වීම.
මොකද කතා කරන්නේ? මම වැරද්දක් ඔය විපත් මොකද කියපු වැරදි කතාව කියන්නකෝ.
යන්න
මේ තීරණය ගත්තේ මම නෙවෙයි, මේ තීරණය ගත්තේ මම නෙවෙයි.
ඔය ඔබතුමා නෙවෙයි, කවුරු හරි කතා කරන්නේ. මේ ඔබතුමා නේ මෙතන ඉන්නේ. දැන්
කතාදායක තුමාගේ දඩත්තේ ඉතින්
කතා කරන්න තුමා.
ඔය පූල් අර පූල් මට හරියන්නේ නැහැ. මම ඔයා ගැනත් දන්නවා. අපේ පක්ෂේ ඉන්න කාලේ ඉඳන් මම මෙතන හිටිය ප්‍රධානියෙක්. දැන් මේ ඉන්න පක්ෂ නායකින්ගේ ප්‍රධානියෙක් ඇරිටියේ ඔබතුමා. හරිද? දැන් ඔබතුමා වැඩි හිටියේ ජේෂ්ඨෙක්. අපිට ඔබතුමාට කියන්නේ තමයි අපි බැලුවේ පක්ෂ නායක රැස්වීම. හරිද? ඒ නිසා අපි කතා කරේ නැතුව ආයේ අපි මේ නිසා මේ වෙන කතාවක් කිව්වේ නේ. මොකද පොයින්ට් එක පොඩරේ මොකද්ද
මේ
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්.
මේ පොතා දන්නේ කතා නායකතුමා, වෙලාව තීරණය ගන්න කතා නායකතුමා මම නෙවෙයි.
ඕකේ ඕඩර් ප්ලීස්.
ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා මම කියන්නේ කවුරු ගත්තත් කමන්නේ. හරි, කවුරු පක්ෂ විපක්ෂ මේ කවුරු ගත්තත් කමන්නේ. මේක මහා අසාධාරණයක් ගැන මම කියන්නේ. කවුද තීන්දුව ගන්න එක නෙවෙයි. මේ මිනිස්සු ගෙවල් වල යන්න ඕන, ආයේ පාන්දර දෙකilla ඉන්න ඕනේ. මේක අසාධාරණයක්. ඒ නිසා මෙතන පිටස්තර ආයතන වල නිලධාරී ආවිල්ලා ඉන්නවා. මේ මිනිස්සුත් මේ යන්න ඕන. ඒක නිසා මේක වෙනදට අපි පහට පහමාරට ඉවර කරා. මේ ඉවර කරපු එක පක්ෂ නායකව හෙට දෙකට පක්ෂ නායක රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී මේකේ තීන්දුවක් ගන්න කියන්නේ මං කියන්නේ. මේක මේ නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. මම ආදිවල මං ඉන්නේ. මට ගෙයක් දීලා තියෙනවා. මට මාදිවලට යන්න පුළුවන්. මොකද පොයින්ට් එක පොඩරේ. මොකද කෝගෙන
ගිහින් තුමා
උලාසයට ආවම කියන්නේ කියන්නේ.
ඔව්.
මං කියන්නේ අද පාර්ලිමේන්තුව ගැන මෙතන කතාව දිනනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට මම යන්නේ නැහැ. නමුත් මං අපිට මේ ඇහෙන කියන ඒවා අපි කියන්න ඕන. ඒක ගැන කතා කරාම මොකද කාටවත් රිදෙන්නේ. ඒක රිද්දව ගන්න යන්න එපා ඕගොල්ලෝ. ඊළඟ එක තමයි මං තව යෝජනාවක් කරනවා. මේ පාර්ලිමේන්තුවට ළමයි එනවා. දැන් ගැලරි අරලා තියෙනවා. දැන් ළමයි පාසල් ශිෂ්‍යෝ එනවා. අපි යෝජනාවක් කරනවා ජනාධිපති අරමුදලින් හරි මිලියන 6ක් හරි මිලියන 7ක් හරි යනවා කිරි වීදුරුවක් දෙන්න. දැන් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තිනවා මේ වැඩ කරන සේවකෝ. එඳා අපි යෝජනා ගේනවා කිරි වීදුරුවක් දෙන්න මිලියන 6ක්ද 6 මාරද්දලු යන්නේ. මම කියන්නේ ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වැය ශීර්ෂයේදී දුර පළාත් වලින් එන දරුවෝ පාර්ලිමේන්තුව බලන්න එනකොට කිරි වීදුරුවක් දෙන්න මිලියන 6ක් මොකක් හරි කමන්නේ අර මුදලකින් පාසල් දරුවෝ මේ ගැරඩියට එන අයට ලබා දෙන්න කියන යෝජනාව මේ වෙලාවේදී මම කරනවා. මොකද ඒක අනිවාර්යයක්. ඊළඟ එක තමයි අද මේ වැය ශිෂ්‍යයේ පොලිස් කොමිෂම තියෙනවා. පොලිස් කොමිෂමත් මෙතන අද මට හෙට තමයි ආරක්ෂා ආරක්ෂාව පිළිබඳ තියෙන. නමුත් මට කතාව හෙට නැති හින්දා මම අද කතා කරනවා. මේකේ පොලිස් කොට්ටාසයක් තියෙනවා. අපේ ප්‍රභු ආරක්ෂා කරන අයට ගෙවනවා. නමුත් මේ පාර්ලිමේන්තු ප්‍රභු කොට්ටාසයේ 225ක් ඉන්න ඒගොල්ලොන්ට කිසිම ගෙවීමක් කරන්නේ. අපි ආරක්ෂා කරනවා වගේම පොලිසිය 225 මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් යුද හමුදාවේ අයට මේ අයවැයෙන් යුද හමුදාවේ සේවකවන්ට අවුරුදු 18 යන්න දුන්නා. ඉතින් යුද හමුදාවට ගොඩාක් මේ කාලේ වාසි ලැබුණා. අපි ඒක නෑ කියන්නේ නෑ කොහොඳයි. හැබැයි පොලිස් නිලධාරීන් තමයි අවුවේ වේලෙන්නේ, ගුටි කන්නේ, වතුර කන්නේ. ඒ මිනිතුන්ට තාම උනත් රිෂන් එක දෙන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලුවා. ආහාර වේල හමුදාවට දෙන එක පොලිස් නිලධාරීන්ටත් ඒ ආහාර වේල දෙන්න ඕන කියන එක මම දිගින් දිගටම කිව්වා. නමුත් ඒ අයට තාම මේ අසාධාරණ සිද්ධ වෙනවා. හදිසි නීතිය නැති වෙලාවේ රටක පොලිසිය තමයි හැම දෙයකටම මූණ දෙන්නේ. ඈ උද්ඝෝෂණ වලට යනවා, බැනුම් අහනවා, ගුටි කනවා, තුවාල වෙනවා. නමුත් පොලිසියට අද සලකන්නේ නැහැ. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවට සලකන්න ඕන. ඉතින් මං ජනාධිපතිවත් ඉන්නවා දැන් පාර්ලිමේන්තුව තුල. මම දැකපු අපි නම් ආවේ කෙටි කාලයක මෙතන ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා. ජෝන්සන් ඉරත්නැමතිතුමාලා වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 89 ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඇමතිවරු ඉන්නවා. හැබැයි අපේ ජනාධිපතිතුමා දැන් ඉන්න අපේ වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හැමදාම ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැඩිය අපේ ජනාධිපතිතුමා ඉන්නවා. දැන් ඇවි ඔන්න පිටිපස්සෙන් ඉඳන් අහගෙන ඉන්නවා අපි කියන ඒවා. ඒක තමයි මේකේ වැදගත්කම. ජනාධිපතිවරයෙක් මෙහෙම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජනාධිපතිවරණෙක් දැකලා නැහැ කියලා මේ මන්ත්‍රීවරු ගොඩක් අය කියනවා. ඉතින් මම ජනාධිපතිතුමාටත් ඇහෙන්න කියන්නේ මේක අනිවාර්යෙන්ම මේ පොලිසිය අයටත් ආහාර වේලක් දෙන්න ඕන. ඊළඟ එක තමයි මම ඒ ඉල්ලීම කරනවා දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඒ අය ගැන කතා කරන්න ඕන. දරුවෝ ගැන කතා කරන්න ඕන, මේ සේවකයෝ ගැන කතා කරන්න ඕන. මොකද නැත්තම් කාටවත් තරහ ගියාට මට ප්‍රශ්නයක් නැහැ. මේ සේවකයෝ දුක් විඳිනවා. ඒ අය වෙනුවෙන් කතා කරාම මම ලකුණු දාගන්න යන්නේ නැහැ. මෙතන ඉන්න මේ 200 මේ වැඩ කරන සේවකයෝ බදුලේ කවුරුත් නැහැ. බදුලේ මගේ ඡන්දදායක කවුරුත් නැහැ මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන අය. මේ කවුරුත් මට ඡන්දය දෙන්නේ නැහැ. නමුත් මම ඒගොල්ලොන්ගේ දුක මම මේ ටිකේ දැකලා තමයි මම කතා කරේ. ඒකට කවුරු හරි ඇඟ තලා ගන්න හදනවා නම් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒ නිසා මම මේ වෙලාවේදී මේ මට අද මේ වැය ශීර්ෂය ගැන කතා කරනකොට මම දන්නවා මේ රටට අවශ්‍ය වෙලාවක දැන් කිව්වා මන්ත්‍රීවරයෙක් කිසිම බෞතරයක් නැහැ 134 දෙනෙක් ඡන්දය දුන්නා. මම යහ පැත්තේ හිටිය මන් දන්නවනේ යහ පැත්තෙන් දීපු ගාන. මොකද අපි දන්නවා යහ පැත්තෙන් දීපු ගාන 134ක් දුන්නා. මේකේ කවුරුත් ටිකක් දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ආපු 225න් 134ක් ඡන්දය දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට ඒ 69 ලක්ෂයක් වගේ ඡන්ද ගත්ත පාර්ලිමේන්තුවේ ගත්ත බහුතර ඡන්ද අරගෙන තමයි මෙතෙන්න මන්ත්‍රීවරු හැටියට අපි පත් වෙලා ඉලා තියෙන්නේ. මං දැන් බදුල දිස්ත්‍රික්කෙන් ඡන්ද 69000ක් අරන් ආපු මන්ත්‍රී කෙනෙක්. එතකොට මං 69000ක් අරන් ඡන්ද පාර්ලිමේන්තුවට ආව නම් මට ඡන්දයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මං 69000කට වග කියන්න ඕන. ඒ 69000 තමයි 69000ේ වගකීම තමයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති කරේ. එතකොට අපි 134ක් දීලා දිනවා. දැන් අපි කියන්නේ සමහරු කියනවා දුන්නේ නැහැ කියන්නේ කොහමද? ඔය විපක්ෂ අපි ඒ වෙලාවේ මං හිටියා නතන පුටුවේ ඔය පැත්තෙනුත් 10ක් 15ක් හම්බුණා. අපි ඒ වගේ නම් කියන්නේ යන්නේ නැහැ දැන්. අපි ඒ වගේ නම් කියන්නේ අපි දන්නවා හම්බෙච්ච ගාන. ඒ නිසා මේ රටේ වාසනාවට මේ රට ගැන යම් තීන්දුවක් ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක අපි වගකීමෙන් කියනවා. ඒ නිසා අපි එතුමා ශක්තිමත් කරනවා. එතුමාගේ මේ ගමන අපි දිවිහිමියෙන් මේ ගමන යනවා. දැන් අපිට විශේෂයෙන්ම මට මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ඊයේ මගේ විතරක් නෙවෙයි අපි 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා එළියට 9 දෙනෙක් අපේ පක්ෂ සමාජිකත්වයේ ඊයේ අත්හිටලා දිනවා. අපිට කමන්නේ පක්ෂ සමාජිකත්වයේ අවෝසි කරේයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නා කියලා. අපි එතුමා ජනාධිපති කරා කියලා. අපි එතුමාගෙන් ඇමතිකම් ගත්තා. එතකොට 2015 ඈ හොටු පෙරාගෙන අඬාන චන්ද්‍රිකා මැඩම් එක්ක ඈ හොටු පෙරාගෙන අඬාගෙන චන්ද්‍රිකා මැඩම් එක්ක එකතු වෙලා කවුද ජනාධිපතිකම් වලට ඉල්ලුවේ? කවුද ඒ වෙලාවේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක වේදිකා නැග්ගේ? කවුද එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන්ගේ වේදිකාවල නැග්ගේ? මෝදි ඇඳුම් ඇඳන් අපිද? ඒ වෙලාවේ ඒව හොඳයි. ඒ ඇඳලා මෝදි ඇඳුම ගහලා නැගලා වේදිකාවක් ගානේ ඒ මිනිසුන්ගේ ඡන්ද ටික අරන් ඒ මිනිසුන්ට කෙලියා. මම එක කතාවක් කියන්න ඕනේ මෙතනදී. අන්තිම දවසේ ඡන්ද දවසේ හැංගුණේ කාගේ ගෙදරද? ජනාධිපති වර්ණ 2015 ඡන්ද වෙලාවේ දොනංගස්ලන්දේ ගෙදරක හැංගුණේ. ඒ ගෙදර හැංගිච්ච මිනිහා කෙලියා. අපිට කෙලින එක අහන්න දෙයක්ද? දුමින්ද දිසානායකට කෙලියා ලේකම් කමට? ඈ ළඟ හිටපු පොළොන්නරුවේ ළඟ හිටපු පේසල ජයරත්නට කෙලියා? අපිට කෙලින එක. ඒක නිසා අපිට ඕක පුදුමයක් නෙවෙයි. හැබැයි අපේ එක වේදනාවක් තියෙනවා. මේ පක්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ තාත්තා සහ අම්මා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පස්සේ ඒ මිනිසුන්ගේ පක්ෂේ එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමියත් එක්ක මොන ප්‍රශ්න තිබ්බත් එතුමියගේ සමාජිකත්වය අහෝසි කරේ නැහැ. හැබැයි ඊයේ මේ කොහෙවත් නැති නැට්ටුව පැට්ටුව ඇවිල්ලා මේ අනි අර පැත්තේ අවුරුදු 14 15 ඇදලා තැපලා හපලා වරායේ ගල් තියනවා කියලා ඒ පැත්තට මුසාවාද ගහලා මේ පැත්තේ මහමෙතිලා වෙලා මේ ඇවිල්ලා ඉවර වෙලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සමාජිකත්වය අහෝසි කරා. හැබැයි අපි කියන්නේ නිමල් ඇමතුමා අවුරුදු 40ක් හිටියා මැතිණියේ ප්‍රජා අයිති අහෝසි කරපු නඩුවේ ඉඳන් නිමල් සිරිපාල සිල් ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පස්සේ හිටපු කෙනෙක්. ඒ නිසා එතුමාගේ සමාජිකත්වය ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ කියන එක. හරියට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දැන් මොකද්ද? අර නයා මැරිච්ච අයිකුන්ටකයා වගේ. අයිකුන්ටකයා හිටගෙන ඉන්නවා නයා නැහැ. නයා හිටියනම් මිනිස්සු වෙනවා නයා නටවනකොට. මොකද නයා නටවනකොට මිනිස්සු වෙන්නේ නයෙක් හිටියොත්නේ නයා නටවනකොට සෙනඟ නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නේ වෙලා තියෙන්නේ ඈ නයා මැරිලා අයිකුන්ටක වගේ පාරේ හිටගෙන ඉන්නවා අපි මෙහෙට ඇවිල්ලා සෙනඟ ඉන්නේ අපි ගාව. අපි ගාව සෙනඟ ඉන්නේ මිනිස්සු මෙහෙ. සෙනඟ ඉන්න මිනිස්සු මෙහෙ අරේ ඉන්න හිටගෙන බලාගෙන අපි වයින් කළා. එහෙම අපි අයින් කළා බයිලා ගන්න වෙන්නේ නැහැ මේ පක්ෂෙට. මොන පක්ෂෙට? ඒ නිසා අපි ජනතාවත් එක්ක වැඩ කරලා තියෙනවා. ජෝන් සනි රත්නැමතුමා මගේ දිහාට බලලා hina වෙනවා. එතුමා දන්නවා අපි ගැන. එතුමා මේ පක්ෂය ගන්න
විනාඩි කාලයක් තියෙන්නේ.
එතුමාත් එක්ක 1989 බණ්ඩාරවේල බදුල්ල පස්සර ආලියල්ල අපි ඇවිදපු මිනිස්සු, අපි වැඩ කරපු මිනිස්සු, නන්ද එල්ලාවල ජෝන් සෙනවිරත්න පත්නපුරේ හිටපු පතාක යෝධයෝ අපි ඒ අය දන්නවා අපි ගැන. ඒ නිසා මීට වැඩිය කරන්න දෙයක් කියන්න දේවල් තියෙනවා. පිටානිද්දර කියන්න පටන් ගන්නවා. අපි හිටානිද්දර කියන්න පටන් ගත්තොත් ඔය තුන් දෙනා නෙමෙයි ඉතුරු වෙන්නේ, තුනක් නැති වෙනවා. ඔය තුනක් නැති වෙනවා, තුනයි ඉන්නේ තුනක් නැති කරනවා. ඉන්නා ඒ නිසා අපි ඔබට බය නැහැ. අපි මේ මොකද්ද අපි වයින් කරන්නේ? මිනිස්සුන්ට තෙල් ටික තිබ්බේ නැහැ. ඇයි තෙල් දීපු වින්දාද? දරුවට පාසල් යන්න බැරි වුණා. දරුවෝ පාසල් යනවා. විභාගයක් තියාගන්න බැරි වුණා. රටේ පොලින් තිබ්බා. ඒව වෙනුවෙන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරපු වින්දාද? අපි පැක්ෂෙන් අයින් කරන්නේ. මොකද්ද අපේ තිබ්බ වැරද්ද? අපි දැමති ගන් ගත්තේ 2015 මේ මිනිතු මහන්සියලා ජනාධිපතිකම හැදුවේ. මේ අය මහන්සියලා තමයි ජනාධිපතිකම් හැදුවේ. පාර්ලිමේන්තුව ඇදී අන්තිමේදී මොකද උනේ? මේ පැත්තේ
මතුමා කාලය අවසන්.
කාලය අවසන් කරලා විනාඩියක් දෙන්න මට. ඒ නිසා මම කියනවා ඒ මිනිතුන්ගේ ඇමතිකම අරගෙන 2015 ඇමති වෙන්න පුළුවන්. ඒ ලේකම්ලට ඇමති වෙන්න පුළුවන්, මහ ඇමති වෙන්න පුළුවන්. දැන් කියනවා අපි කඩු කනවා කියලා. අපි ද කඩු කෑවේ 2014 ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොඳම කට්ට කෑවේ කවුද? අපි දන්නවා. ඔයා මේ නිකන් ඉන්න, ඔයා යාගේ ලේක ගෝලයන් ඉස්සර. ඒ නිසා අපි ඒකත් දන්නවා.
ගරු මන්තුමා කාලය අවසන්.
මේ වගේ අපි ඒවට බය නැහැ කියමින් මන් ඉහනවා.
කොහොමද ජේසී අලවතුමතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම කාර්ක සභාවේ ගරු සභාපතිතුමනි, අද ඉතාමත් කාර්ක සභා අවස්ථාවේ ජනාධිපති ඒ වගේම අගමැති ඒ වගේම අධිකරණය ඇතුළු කොමිෂන් සභා පාර්ලිමේන්තු මේ කරුණු ගණනාවක් විවාද කරන වෙලාවේ විශේෂයෙන්ම අද අපේ රට ඇති වෙලා තියෙන තත්ත්වය තුළ අපි මේ අයවැය තුලින් මෙතනින් ගොඩ එන්න අවස්ථාවක් තියෙනවද කියන එක ගැන අපි සාකච්ඡා කරන අපේ මේ කතා කරපු ඇමතිවරයා කතා කරේ මං හිතන්නේ එතුමාගේ පක්ෂේ කාරණා වගේක් ගැන. ඒක ගැටලුවක් නැහැ අපිට. ඒක එතුමා මං හිතන්නේ මෙතන කාලේ ගන්න නැතුව පක්ෂේ ඇතුලේ ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අද මේ කාරණා ගැන කතා කිරීමේදී මේ කොමිෂන් සභාව විශේෂයෙන්ම කොමිෂන් සභාව ගැන කතා කිරීමේදී මේවා ස්වාධීනද කියන එක අපිට හොයන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමා අපි කතානායකතුමාට මේ සම්බන්ධයෙන් මොකද මේවා සම්බන්ධයෙන් එතුමාට විශාල වගකීමක් තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේදා බැසිල් රාජපක්ෂ ලංකාවට එන වෙලාවේ පොලිස් කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒකේ අධ්‍යක්ෂකවරේ එතුමාව පිළිගන්න ගිහින් තිබ්බා. එතකොට මේ ස්වාධීනයි කියන කොමිෂන් වලින් ස්වාධීනත්වයක් සිදුවෙනවද කියන එක මෙතනින් පැහැදිලි. මොකද මෙයාලා මේ කොමිෂන් සභාවලට පත් කරලා ඉන්න මේ කණ්ඩායම් පක්ෂග්‍රාහීව එහෙම නැත්නම් දේශපාලන පක්ෂානුව පත් කරපු කණ්ඩායමක් කියන එක එකෙන් පැහැදිලි. ඒසාද මේ මට වියදන් කරන මුදල් අපි ගමු දැන් මෙතන අල්ලස්සා දූෂණ කොමිසම දැන් මේකට මිලියන 800ක් විතර වෙන් කරලා තියෙනවා දැන් මේ අල්ලස්සා දූෂණ කොමිසමේ ක්‍රියාකලාපයේ දිහා බැලුවාම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට දැන් මාස 8කට විතර ඉස්සල්ලා අපි කණ්ඩායමක් ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා අපි විමසීමක් කරා මේ කොමිෂන් සභාවල විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව විසින්ම දාලා තියෙන නඩු මේවා අධිචෝදනා යටතේ අවුරුදු ගණනාවක් විමර්ශන කරලා ඒ වගේ උසාවිය තුලත් අවුරුදු ගණනාවක් මේවා ක්‍රියාත්මක මේ නඩු දැන් මේ වෙනකොට කාර්මික දෝෂ කියලා අයින් කරලා තියෙනවා. එතකොට දැන් මේ රටේ ජනතාවගේ මුදල් මහජන මුදල් තමයි මේ මේවට වෙන් කරන්නේ. එතකොට මේ මේ ගොඩක් මේ කාර්මික දෝෂ කියලා අයින් කරලා තියෙන නඩු දිහා බැලුවම කරු සභාපතිතුමනි මේවත් ජනතා මුදල් අවභාවිතාව ජනතා මුදල් හොරගම් කිරීම ඉතින් අල්ලස්සා දූෂණ කියන්නේ ඒකනේ. ඉතින් ඒ වාගේ තියෙන නඩු ටික ජනතාවගේ මුදල් අවභාවිතා කරලා හොරගම් කරලා රජයේ මුදල් මෙහෙම කරපු කණ්ඩායමකට දැන් ජනතාවගේ මුදල් වලින් මේ පාලනය මෙහෙම නැත්නම් ඒ මුදල් වලින් පඩි ගන්න ඒවෙන් ඒ කටයුතු කරන මේ කොමිසමේ ඉන්න කණ්ඩායම කොහොමද මේවා කාර්මික දෝෂ කියලා අයින් කරා නම් නැයි නැවත මේවා නඩු පවරන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා මේවට විශාල මුදලක් රටේ ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා මේ කටයුතු කරන්න. ඒතොර එහෙම දීර්ඝ කාලයක් විමර්ශනයේ ලක් කරපු උසාවියේ නඩු හැටියට තිබුණු මේ මේවා අයින් කිරීම මෙතන පැහැදිලිවම තියෙනවා මේ தත්ත්වය තුල මේ මේ කණ්ඩායම කවුද කියලා අහුවාම දැන් මේ වෙනකන් හරියට ඒ සම්බන්ධයෙන් අයින් කරපු නඩු කාටද තියෙන්නේ කියලා බැලුවාම අපිට පැහැදිලි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයේ කාලෙදී තමන්ගේ මැති ඇමතිතුමෝල මන්ත්‍රීවරු ඒ වගේම ගජ මිතුරන්ට තිබුණු නඩු තමයි මෙතන මේ මේ ලයිස්ට්ේ තියෙන්නේ. මොකද මේ ලයිස්ට්ේ ඉදිරිපත් කරන්නේ නැත්තේ ඒ නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වාගේ තත්ත්වයක් තුළ මේ අල්ලස්සා දූෂණ කොමිසම මේ විදිහට ක්‍රියාත්මක කිරීම එනවා මහජන මුදල් වෙන් කරලා මේවා පවත්වාගෙන යෑමේ තේරුමක් තියනවාද? මේවා පවත්වාගෙන යෑමේ තේරුමක් තියනවාද? අනේ ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි දැන් පොලිස් කොමිසම බැලුවාම රටේ ජනතාවට මේවා ගැන විශ්වාසයක් තියනවාද? බැසිල් රාජපක්ෂ කියන්නේ මේ අපි දන්නවා දැන් මේ පෞගිය කාල සීමාව තුළ මේ රට බංකොලොත් කරන්න මේ රට මේ අද මේ රටේ ජනතාව අසරණ කරන්න ලක්ෂ 222ක් අසරණ කරන්න මේක ඇති කරපු මේ தත්ත්වය තුළ මේ මේ අවාසනාවන්ත தත්ත්වය මේ රටේ ජනතාව ඇති කරපු කණ්ඩායමේ ප්‍රධානීන් මුදල් ලැබෙතිවරයා හැටියට කටයුතු කරලා පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරාම ඒවට කිසි උත්තරයක් දෙන්නේ නැතුව මුදල් ලැබෙතිවරයා හැටියට කටයුතු කරපු පුජ්‍යලයා තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ඉතින් ඒ නිසා අද මේ තියෙන தත්ත්වය ඇති කරන්න කටයුතු කරපු කණ්ඩායම විශේෂයෙන්ම කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වගේම මුදල් ලැබෙති බැසිල් රාජපක්ෂ ඒ වගේම පීබී ජයසුන්දර ඒ වගේම ආටිගල කබ්‍රාල් කියන මේ කණ්ඩායම දැන් මේ රටේ ජනතාවට විශාල හානියක් කරලා මේ ආර්ථික ඝාතකයින් බවට එහෙම නැත්නම් අද මේ රට තුල ඉන්න ජනතාව විතරක් නෙවෙයි මේ රටේ අරගලයේ එහෙම නැත්නම් මේ රටේ සියලු ජනතාව මේකට එළියට බහැලා මේ මේ ක්‍රියාවලිය යෙදුනේ මේ වෙච්චි තමන්ට වෙච්ච අසාධාරණේ සම්බන්ධයෙන්. ඒ නිසා අද අපි පැහැදිලිවම කියන්න ඕනි මේ தත්ත්වය තුල අපේ රටේ ජනතාව විතරක් නෙමෙයි එයාලගේ බලාපොරොත්තු විතරක් නෙමෙයි අද ජාත්‍යන්තර වශයෙන් උත් මානව හිමිකම් කොමිසම අද මේ මේක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අපේ රටේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මානව හිමිකම් කොමිසම මොකද කියන්නේ මේ රටේ ජනතාව මෙතෙන්ද ගෙනල්ලා දාපු මේ ආර්ථික වශයෙන් මේ පහළට දාපු අද ජනතාව දුප්පතුන් බවට පත් කරපු මේ කණ්ඩායමට අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා කියනවා. එහෙනම් ජනාධිපති වැසිසියට අපි කියනවා ඔබතුමාට විශාල මුදලක් මේ සම්බන්ධයෙන් වෙන් කරලා තියෙනවා. ඒවනම් වහාම ඔබතුමා විශේෂයෙන්ම මේ தත්ත්වය තුළ මේ රට මේ තැනට ගෙනාවු කණ්ඩායමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නවාද කියලා අපි එතුමාගෙන් අහන්න කැමතියි. මොකද අපි දැක්කා එතුමාගේ කතාවේදී එතුමා කිව්වා මේ රටේ සියලු ජාතීන් එකතු කරලා සියලු ජාතීන් එකට වැඩ කළ යුතුයි කියලා. අපි පැහැදිලිවම කියනවා අපි සමගි ජන බලවේගයේ හැටියට අපි මුල ඉඳලම අපේ ස්ථාවරේ මොකක්ද
අපි මේ රටේ සියලු ජනතාව සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ. එහෙමද ආගම් වශයෙන් බෙදීමක් නැතුව ශ්‍රී ලාංකික හැටියට ජීවත් වෙන්න ඕනි කියන තැන ඉඳලා අපි කටයුතු කරන්නේ. අපි කියනවා මේ රට වැටලා තියෙන මේ අවස්ථාවේ අපි මෙතනින් නැගිටින්න නම් අපි පැහැදිලිවම කියනවා මේ රටේ සියලු ජනතාව එක හා සමානව සැලකීම අපි ආරම්භ කරන්න ඕනි. එහෙමනම් මේ පාර්ලිමේන්තුවට විශේෂ විශාල වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවක. මේ අපිට ඇති වුණු තත්ත්වයල් අපි දන්නවා ඉතිහාසයේ අපේ රටේ අපි සහෝදර වාගේ ජීවත් විය යුතු කණ්ඩායමක් මේ අය අපිට සිද්ධුණා අවුරුදු ගණනාවක් යුද්ධ කරන්න. ඒ වගේම අපි දැක්කා පහුගිය මේ 69 ලක්ෂයේ ඡන්ද ගන්න වෙලාවේ මේ රටේ ජාති වශයෙන් ආගම් වශයෙන් බෙදලා ඒ ප්‍රශ්න මේ සමාජය තුළ ඇති කරලා තමයි මේ තත්ත්වය ඇති කරගත්තේ. ඒකේ ඵල විපාක තමයි මේ රටේ සමස්ත අද ලක්ෂ 222ක් ජනතාවට බුද්ධි විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා අද අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි කියනවා වහාම ජනාධිපතිරා කිව්වා මේ 11 වෙනිදාන් පස්සේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතුලා අපි සාකච්ඡා කරමු කියලා. එහෙනම් අපි කියනවා වහාම සාකච්ඡා කරන්න මේක ඉතාමත් වැදගත් අපේ රටේ අනාගතයට. අපි සියලු දෙනා එකවගේ එකතු වෙලා මේ රට ගොඩනගන්න නම් අපි සහෝදරත්වයේ අපි හැම කෙනාම මේ ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදෙන්නේ නැතුව ශ්‍රී ලාංකික හැටියට ඉස්සරහට යෑම අත්‍යවශ්‍යයි කියන එක විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ හැටියට අපි එදා ඉඳන් අපේ පක්ෂය ආරම්භ කරපු තැනම ඉඳන් අපේ නායකතුමායතුළු අපේ කණ්ඩායම අපි කියලා දිනවා. ඒක තමයි අපේ වැඩ ප්‍රතිපත්තිය කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද මේ වැයශීෂයේ කතා කිරීමේදී විශේෂයෙන්ම විධායකය දැන් මේ වෙනකොට අපි 22 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව සම්මත කරලා තියෙනවා. නමුත් මේ වෙනකම්ම විධායකය විශේෂයෙන් පාර්ලිමේන්තුව විවස්සාදායකය ඒ වගේම අධිකරණේ දැන් මේ කාරණාවලදී අපි දැක්කා 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව තුළ අපි මේක ඇත්තටම ඉස්සරහට ගෙනාවා. නමුත් 20 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව තුළ අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ දැන් ඊයේ දැක්කා අපි මේ අයවැය විවාදයේ අවසන් කතාව කරපු මේ විදේශ ඇමතිවරයා කතා කරපු ආකාරය අද අපි පැහැදිලිවම කියන්න ඕනි. අපි දැක්කා 20 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව ගේනකොට අපි විපක්ෂයේ ඉඳලා කිව්වා මේ තත්ත්වය තුළ අපේ රටට මේ විධායකයට මේ මෙවැනි බලතල ලබා දීලා අධිකරණ ඒ වගේම විවස්සාදායකේ මේ යට කරගෙන යන්න මේ අවස්ථාව ලබා දුන්නොත් මේ රට මොකද්ද වෙන්නේ කියලා අපි දැක්කා එදා. නමුත් එතුමන්ලා එදා කොහොමද කතා කරේ අධිකරණ ඇමතිවරයා හැටියට? මෙතන ඉන්න ගොඩක් දෙනෙක් අපි දැක්ක 17 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව ගේන වෙලාවේ ඒකට සහය ඡන්ද දීපු අය ඉන්නවා. ඒ වගේම ඊට පස්සේ 18 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව ගේනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා මේ කණ්ඩායම එකතු වෙලා අපි දැක්කා එතුමාට පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ජනාධිපති හැටියට දෙපාරක් නෙවෙයි තුන් පාරක් කර ඉන්න ඒ අවස්ථාව දෙන්න ඕනි කියලා ඒ විවස්සාව වෙනස් කරගෙන එතුමාගේ දේශපාලන ජීවිතෙත් විනාශයට පත් වුණා. එකෙන් 2015 පරාජයට පත් වෙලා ඉතින් ඊට පස්සේ මොකද්ද උනේ? 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව. ඒකටත් ඒ කණ්ඩායම ඡන්ද දුන්නා. ඊට පස්සේ මොකද්ද? 20 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව ගේනකොටත් ලැජ්ජ නැතුව අද ඔය කතා කරන ගොඩක් දෙනෙක් ඒකට ඡන්ද දුන්නා. සමහර අය ඒකට විරුද්ධව කතා කරලා නමුත් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අත ඉස්සුවා. ඉතින් ඒක ඒ තත්ත්වය තුළ තමයි මේ රට මේ අමාසනාවන් තැනකටපත් උනේ. ඒතකොට ජනාධිපතිරා මොකද්ද? 20 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව සංශෝධනය කරගෙන මොකද්ද කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයා? එතුමා මේ තත්ත්වය තුළ එතුමාට මේක දරා ගන්න බැරි තැනකටපත් වුණා. මොකද එතුමා දේශපාලඥයෙක් නෙමෙයි. 69 ලක්ෂයක් ඡන්දය අරගෙන ජනතාව මුලා කරලා ආගම ජාතිය මේ ඔක්කොම ඉස්සරහට දාලා ඡන්දය අරගෙන මොකද්ද උනේ අන්තිමටම? අන්තිමටම මේ රට අද මෙතන තියෙන තැනට ගෙනාවා. එතුමා බදු සහන දීලා මේ රටේ පළවෙනි වසර තුල විතරක් බිලියන 600ක් අපිට අහිමි කරා. ඒත් එක්කම මොකද්ද සිද්ධ වුනේ? අපි ණයගත්ත රටක් හැටියට ශ්‍රේණිගත කිරීම වලින් අපි පල්ලෙහාට ඇවිල්ලා අපි වැටෙන්න එතනින් පටන් ගත්තා. ඉතින් මේවට කවුද උපදෙස් දුන්නේ? සමහර වෙලාවට අපි දැක්කා මාධ්‍ය තුලින් ප්‍රශ්න කරාම එතුමා කියනවා චක්‍රලය ගැන කියන්නේ එහෙම නැත්නම් නීතිය ගැන මගේ වචනේ කියලා. මොකද එතුමා එතෙන්ට යන්න උන් සිද්ධ වුනේ? මේ අපි 19 වෙනස් කළ 20 ගණන්ලා මේ තමුන්නාන්සේලා එතුමාට අසීමිත බලතල වගේක් දුන්නා. ඒ தත්ත්වය තුල මොකද්ද උනේ? ඊට පස්සේ එතනින් නැවතුනේ නැහැ. මේ රට කුසිකාර්මාන්තයෙන් තියෙන රටක් හැටියට අපි ගොවි ජනතාව දීර්ඝ කාලයක් අපි සහල් එහෙම නැත්නම් වී ගොවිතැනින් අපේ රට නිදහස ගන්න වෙලාවේ තිබුණු තැන ඉඳලා අපි ලොකු ජයග්‍රහණ ගණනාවක් ලබලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලෙ
අපි එදා නිදහස ගන්නකොට 39%ක් විතර තිබුණ අපේ නිෂ්පාදනය සහල් අපිට තියෙන අවශ්‍යතාවෙන් අපි ඒක 100%ක්
මහවැලිය වැනි යෝජනා ගෙනල්ලා මේ මේ වෙනකොට සහල් වලින් සම්පස් වෙලා තිබුණා. දැන් මොකද්ද උනේ? රසායනික පොර එක දවසෙන් තහනම් කරා ජනාධිපතිරා. එතකොට මොකද්ද උනේ? අපි කතා කරා තමුන්නාසලා මොකද කටවහගෙන හිටියා ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන. දැන් සිද්ධ උනේ මොකද්ද? අපිට හාල් ගේන්න සිද්ධ වුණා ඉන්දියාවෙන්, අපිට ඩොලර් නැතුව ඉන්න වෙලාවේ මයන්මාර් වලින්, ඒ වගේම පකිස්තානයෙන්, චීනයෙන් අපිට හාල් ගේන්න සිද්ධ වුණා. අපිට අපේ තිබුණු දේ අද අපිට නැති වුණා. එතන මේ මේ මේවා නිසා තමයි මේ හිතා මතා මේ රට මේ තැනටපත් උනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඒ විතරක් නෙමෙයි අද අපනයන භෝග අපේ රටේ තේ පොල් රබර් විතරක් නෙමෙයි සුළු අපනයන මේවා විනාශයටපත් උනා. මේ කාල සීමාව තුළ අද දීර්ඝ කාලීන විශේෂයෙන්ම විවගාවගෙන මේක කන්නක් දෙකක් නෙමෙයි අපේ තේ කියන්නේ දීර්ඝ කාලයකට ඒවා බලපාන දේවල් අද අපේ රටට බිලියන 3ක් එහෙම නැත්නම් මිලියන 3000ක් විතර ඇමරිකානු ඩොලර් ලැබෙන මේ අපනයන භෝග වලින් අද 1000 ගානට මිලියන 1000 ගානට එක වැටලා තියෙනවා. ඇයි ඒ හේතුව? මේ පොහොර සඳහා ගත්ත මේ ඔලොමොට්ටල් තීන්දුව නිසා. ඒව නිසා නේද අපේ රට අද මෙතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ අපි තවදුරටත් දැන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධායකයේට යම් යම් බලතල මේ ව්‍යවස්ථා දායකයත් එක්ක අපි සම්බන්ධ කරගෙන තියෙනවා. එහෙනම් අපි පැහැදිලිවම කියනවා ඒව වහාම ක්‍රියාත්මක කරන්න කියලා අපි කථානායකතුමාට කියනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි අපි ඉදිරිය ගැන කල්පනා කරනකොට අද වෙනදා වගේ මේ අලුත් තත්ත්වයක් රට තුළ ඇති වෙලා තියෙන අවාසනාවන් තත්ත්වයක්. එහෙනම් අපි පක්ෂපාත විතරක් නෙමෙයි විශේෂයෙන්ම කියන්න ඕනි අපි නැවත වතාවක් මේ රට ශ්‍රී ලාංකික හැඩියට අපිට හිතලා මේ හොරකම වංචාව දූෂණය මේවට විරුද්ධව ඒ ගත යුතු පියවර නිර්භීතව අපි ඔක්කොම එකතු වෙලා අරගෙන මේ රට මේ තරුණයෝ අද බලාපොරොත්තු වෙනේ අවස්ථාව ලබා දෙන්න. දැන් මැතිවරණ කල් දාන්න ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒකට අවශ්‍ය පිඹුරුපත් හදනවා. මොකද සීමා නිර්ණය කිරීමෙන් ගෙනෙමින් මේ කරන් යන්නේ එවැනි කාරණා. ඒ නිසා අපි කියනවා පළාත් පාලන මැතිවරණේ. දාද ජනාධිපතිව පාර්ලිමේන්තු මැතිවරණ. නමුත් පළාත් පාලන මැතිවරණේ. අපි පැහැදිලිවම කියන්න ඕනේ ඒක නියමිත වෙලාවට පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම තමයි අපි හැම කෙනාගේම යුතුකම කියනක මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ඉස්සුවරදමින් මම වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මිලකට වජිරාබ්බේ වදන මැතුම ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
කරුව කාර්ක සභාවේ සභාපතිතුමනි, මම හිතන්නේ අපි අද දවසේ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට වැදගත් කරුණු කාරණා ගණනාවක් මතු කරා. ඇත්ත වශයෙන් අද දවසේ තිබෙන මේ විශේෂ වූ ආයතන 25ම මේ රටට ඉතාම වැදගත් ප්‍රධාන වැදගත් තීන්දු ගත යුතු ආයතන 25ක් ගැන අපි කතා කරන්නේ. ඇත්ත වශයෙන් ජනාධිපති කාර්යාලයත්, අගමැති කාර්යාලයත්, සභානායක කාර්යාලයත්, පාර්ලිමේන්තුවත් මේ ආයතන ගැන අද අපිට කතා කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මේ ආයතන සියල්ලම දාලා දුවන්නයි අපිට උනේ. සියලු දෙනාටම මේ ආයතන දාලා දෙහුවා. මේ ආයතන සියල්ලක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිමි වුණා. පාර්ලිමේන්තුව අහිමි වෙන තැනට ගමන් කළා. අද අපි සතුටු වෙන්න ඕන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ මතු කරගන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී හඬ මතු කරගන්න අවස්ථාව උදා වෙලා තිබෙන්නේ ජනාධිපතිතුමා ඒ වගකීම බාරගත්තා හන්ද. ඒ ජනාධිපතිතුමායි වගකීම බාරගත්තාම මට පේනවා සමහර අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ අර්ථකථන දෙන එක වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි අවස්ථාවක භාවිතා කරන්න තමයි මේ වගන්ති ඇතුළත් කළ තිබෙන්නේ. ජනාධිපති මැතිවරණයක් මහජනතාවගෙන් පත් වෙනවා වගේම ඒකට අනතුරක් ඇති වෙන විට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළත් කළ තිබෙන්නේ. එතකොට ඒ වගන්ති අඩු වැඩි වීමක් හෝ එහි වෙනත් අර්ථකථනයක් දෙන්න බෑ. මට අහුණ සමහර අය කියනවා ජනාධිපති ධූරයේ දරණ පුජ්‍යලයා මුදල් ඇමති ධූරයේ දරණ දැරීම ගැන කරුණු කාරණා. මෙවැනි අවස්ථාවක මම හිතනවා ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම වගකීම බාර අරන් තිබෙනවා. ජනාධිපති ධූරය දැරිය යුතු මුදල් ඇමති ධූරයක් දැරිය යුතුයි. මොකද වැඩේ බස් එක මිස් වුණොත් වැරදිකාරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගැනත් මම අහගෙන හිටියා. සමහර අය කියනවා අමාත්‍යාංශ දරුවේ නැහැ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අමාත්‍යාංශ දරුවා. එකක් විදුලි බල අමාත්‍යාංශය අවුරුදු 3ක් විතර 4ක් විතර එතුමා ඒක දරනකොට එතුමා ඒක අතහැරලා දයාරත්න මහත්තයා නියෝජ්‍ය ඇමති ඇමති කළා. එතුමා ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ ඇමති ධූරය දරුවා. අමාත්‍යාංශ ගණනාවක් රටේ අවශ්‍යතාවය මත ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් දරුවා. කෙසේ හෝ මම හිතනවා ඉතාම වැදගත් අවස්ථාවක අත්‍යවශ්‍ය කරුණු කීපයක් විතරක් කියනවා, විනාඩි කීපයක් තියෙන නිසා. රටේ පවතින බැරෑරුම් ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය මූල්‍ය ධාරිතාව ඉතාමත් සීමිත වී තිබෙනවා. මෙයට විසඳුමක් ලෙස මුදල් අච්චු ගැසීම කිරීම හේතුවෙන් අසීමිත ලෙස උද්ධමනයක් ඇතිවෙලා තිබෙනවා. මෙම තත්ත්වයෙන් විදීම සඳහා පොලි අනුපාතයන් වැඩි කිරීම නිසා ව්‍යවාසකයන් පමණක් නොවෙයි සමස්තයක් වශයෙන් මුළු පොදු ජනතාවටම ණයක්වත් ගැනීමට හැකියාවක් නොමැති අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒක තමයි අපි කියන්නේ පොලි අනුපාතය සඳහා උපරිමයක් නැතිනම් කැප් එකක් තිබිය යුතුයි කියලා. මේ වසර තුල අකමැත්තෙන් වුවත් රජයේ කැපී පෙනෙන බදු ප්‍රතිසංස්කරණයක් සහ වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වලා දීලා තිබෙනවා. හැකිතාක් දුරට වක්‍ර බදු අඩු කර ඍජු බදු වැඩි කිරීමෙන් පොදු ජනතාවට ඇතිවිය හැකි බර අඩු කරගත හැකියි කියලයි අපි කල්පනා කරන්නේ. මේ සියලුම ක්‍රියාමාර්ග කෙටි කාලීන විසඳුම් ලබා දුන්නත් දිගු කාලීනව විසඳුම් අප විසින් සොයාගත යුතුව තිබෙනවා. තවද ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකාවේ රුපියලේ සිදුවී ඇති අව ප්‍රමාණය හේතුවෙන් රජයේ විසින් ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය බේවින් වැඩි වෙලා තිබෙනවා. මෙම තත්ත්වයේ යටතේ ඉතාමත් අවශ්‍ය සංවර්ධන කටයුතු වලට පවා විදේශ ණය ලබා ගැනීමේ අසීරුතාවයක් ඇති වෙලා තිබෙනවා. මේ අසීරු අවස්ථාවේ රජය කුමක් කළ යුතුද කියලා කල්පනා කරනවා. සීමිත සම්පත් ඇති අවස්ථාවක ආර්ථික විද්‍යාවට අනුව අපි අපේ ප්‍රමුඛතාවයන් හඳුනාගත යුතුව තිබෙනවා. ඒ වගේම සංවර්ධන වියදම් පාලනය කිරීම සඳහා ජාතික මට්ටමේ මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණ අවශ්‍යතාවයක් මේ අයවැයේ සඳහන් කරලා තිබෙනවා. අපි සතුටු වෙනවා ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අවස්ථානුකූල පියවරක් මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙනවා. මේ අනුව 2023 අයවැය හරහා ජාතික ප්‍රමුඛත්වයක් සඳහා ජාතික මට්ටමේ මඟ පෙන්වීම හා සම්බන්ධීකරණ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන්කොට තිබෙනවා. මෙය 2022 වසරේ ප්‍රතිසංශෝධන අයවැයෙන් වෙන්කර තිබුණ මුදලෙන් 5 ගුණයක් වෙනවා. මොකද මේක වෙන් කිරීමට ප්‍රධාන කාරණය තමයි මේ තිබෙන අපිට අවශ්‍ය කරන අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සහ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා අපේ ආර්ථික විශේෂඥයන්ගෙන් ලැබුණු දායාද සහ නොයෙකුත් කරුණු කාරණා මුල් කරගෙන අපි කොහොමද අනාගතයේ අපේ ආර්ථික කළමනාකාරීත්වය සඳහා අවශ්‍ය පියවර ගන්න කියන පියවරයි. ඒ වගේම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බලගැන්වී ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි කොමිෂන් සභා සඳහාද සැලකිය යුතු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙහිදී රාජ්‍ය සේවයේ නිවැරදි මගටගෙන මේ ප්‍රයත්නයක් ලෙස අල්ලස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2022 ප්‍රතිසංශෝධිත අයවැය සමග සංසන්දනය කිරීමේදී 138% පමණ ප්‍රතිපාදන වැඩි කර තිබීමද මං හිතනවා විශේෂත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තවද රජයේ අනවශ්‍ය වියදම් පාලනය කිරීම සහ අවශ්‍ය වියදම් අවම කිරීමේ පරමාර්ථය ඇතිව ජාතික විගණන කාර්යාලය වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිපාදන 2023 වර්ෂයේ සඳහා වෙන් කර තිබෙනවා. මෙය 2022 අයවැය සමග සංශෝධනය කරන විට 118% පමණ වැඩිවීමක් සිදු කරලා තිබෙනවා. මම හිතනවා මේකත් ඉතා වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට ආධාර දෙන කණ්ඩායමොත් බලාපොරොත්තු වෙනවා නාස්තිය දූෂණය පාලනය කරන්න. ඒ වගේම විගණනය ශක්තිමත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ සඳහාද අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. මෙවර අයවැය විසින් ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන පාර්ලිමේන්තුවත් අමතක කළා නැහැ. මෙපමණ ආර්ථික දුෂ්කරතා මැදේ වුවද පාර්ලිමේන්තු කටයුතු අඩුපාඩුවක් නැතිව කටයුතු කර ගැනීම සඳහා 2023 අයවැය තුල ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කරලා තිබෙනවා. මේන් සැලකිය යුතු මුදලක් අපේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ශක්තිමත් කිරීම සඳහා, මන්ත්‍රීවරුන්ගේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා මේ ලැබිලා තිබෙනවා. මම හිතනවා ඒකත් අපි ඉතාමත් වගකීමකින් අර පිරිමැස්මකින් යුතුව මෙවැනි අවස්ථාවක භාවිතා කළ යුතුව තිබෙනවා. මෙහිදී කිව යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. එනම් රජයේ සෑම අංශයකම පළදායි නොවන අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කළ යුතුව තිබෙනවා. මේ සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතනවල දැනට රජය විසින් අදාළ චක්‍ර ලේඛනද නිකුත් කළ තිබෙනවා. අපි දැනගත් පරිදි රජයේ වියදමින් 128කට වඩා සේවක වැටුප් සහ චේතන සඳහා වැය කරනවා. මෙය රජයකට දරාගත නොහැකි තත්වයක්. එම නිසා 20-23 ජනවාරි පළවෙනිදා සිට බලපෑත්තේ පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ සහ වියසකින්ගේ සේවකින්ගේ විශ්‍රාමයාමේ වයස 60 දක්වා අඩු කිරීමටද අපිට පිළිගන්න සිදු වෙනවා.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. තවත් වැදගත් කාරණයක් කිව යුතුයි. අප මෑත කාලයේ දැකපු කරුණක් තමයි විපක්ෂයේ විසින් පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා. ලබන වසර තුල පළාත් පාලන මැතිවරණයක් තිබිය යුතුයි කියලා. ඒ වගේම රජයේ මැතිවරණයකට යෑමට ඇති බිය නිසා 20-23 වසරේදී කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැති බව කියා විශාල කලබැගෙඩියක් ගැන අපිට පේනවා මහජන නියෝජිතයන් කියනවා. මේ අවස්ථාවේ ගරු සභාවට කියන්න කැමති 20-23 අයවැය රුපියල් මිලියන 10,000ක් මැතිවරණ කොමිෂන් සභාව සඳහාද වෙන්කොට තිබෙනවා. රජයේ මේ සඳහා කැප වෙනවා. අපි කවුරුත් එකතු වෙලා සර්ව ජන ඡන්ද බලය රැක ගැනීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. නමුත් මිලියන 10,000ක් නැත්නම් බිලියන 10ක් කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි. ඡන්දයක් අවශ්‍යයි. ඒ වුණත් මේ ඡන්දය පැවැත්විය යුතු අවස්ථාවක්ද කියලා අපි සියලු දෙනාම තීරණය කළ යුතුයි. ඒ තීරණය ගැනීමේදී අපි සැලකිල්ලට ගත යුතු කාරණා තිබෙනවා. 20-23 ඡන්ද සඳහා වෙන් කර ඇති මුදල මාස දෙකකට සමුර්ධි සහනාධාර සඳහා යන වීදමට හා සමානයි. එසේ නැත්නම් මුළු අවුරුද්ද පුරාම ළමා සංවර්ධනයේ රජය විසින් වියදම් කරන මුදල් 70%කට වඩා වැඩි. මේ නිසා අප විසින් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි, ඇත්ත වශයෙන් මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී හඬ මතු කරගන්න අවස්ථාව උදා වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක බාරගත්තු නිසා. අද අපිට පේනවා ඒක හොඳයි. බොහොම විරුද්ධ පක්ෂ උදවියක් විවිධ උදවිය තමන්ගේ උස්සඬින් ප්‍රජාතන්ත්‍රවාදී මතය ප්‍රකාශ කරනවා. ඇත්තටම සභාපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී මතය ප්‍රකාශ කරගන්න බැරුව මේ පාර්ලිමේන්තු පාරෙන්වත් යන්නේ නැතුව, ඇත්තටම අගමැති කාර්යාලය ඉදිරිපිටින් යන්නේ නැතුව, ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් යන්නේ නැතුව සැඟවිලා සිටි සියලු දෙනාටම මහජන ප්‍රීතිකාව හදලා දීලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව තමාගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා සභාපතිතුමනි, අවසාන වශයෙන් මම කියන්න කැමතියි, අපි සියලු දෙනාම බැන ගැනීම නැවැත්විය යුතුයි. අපි සියලු දෙනාම සිදු සියලු කරුණු සම්බන්ධයෙන් අපහාස කර ගැනීම නැවැත්විය යුතුයි. අපි සියලු දෙනාම එකට එකතු වෙලා සැඟවුණු පිරිසක් හැටියට ජීවත් වුණු අපි විවෘතව ජීවත් වීම සඳහා කල්පනා කළ යුතුයි කියලා සියලුම මහජන නියෝජිතයන්ට මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මහාචාර්ය තිස්විතාරණ මැතිතුමා. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
සභාපතිතුමා බොහොම ස්තුතියි. මට නම් කනගාටුයි කියන්න ඊයේත් මම කිව්වා මේක අසාර්ථක අයවැයක් වෙනවා පමණක් නෙමෙයි අප රටට හානි කර අයවැයක් තමයි වෙන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. මම කෙටියෙන් මේ තියෙන සුළු කාලේ කියන්න බලන්නම්. කියන්නේ එකක්, මේ රජයේ ලාභ නොලැබෙන මේ ආයතන පමණක් නෙමෙයි ලැබෙන ආයතනත් මර්මස්ථානත් විදේශිකයින්ට විකිණීමේ වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. ඒක කළොතින් අපේ ස්වෛරභාවයට අපේ නිදහසට ලොකු අනතුරක් තියෙනවා. ඒ අයගේ උදාහරණයක් හැටියට විදුලි බල අමාත්‍යාංශයේ ගාස්තු වැඩි කළොතින් ඒකට විරුද්ධ වෙන්න ගියොතින් ඒ අයට පුළුවන් වෙනවා මේක සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඉතින් ඒක භයානක දෙයක්. ඒකම මෙතන මේ උද්දමනය ප්‍රශ්නය උග්‍ර ප්‍රශ්නයක්. ඒක වැඩි වුණේ ප්‍රධාන වශයෙන් මේ මුදල් නෝට්ටු අච්චු ගැහීමේ වැඩපිළිවෙල දිගටම මේ ක්‍රියාත්මක කරපු නිසා. දැන් මේක එක්ක අනිත් පැත්තෙන් ඒක නවත්තන්න මේ පොලිය බැංකු පොලිය අඩු කරන්න කටයුතු වැඩි කරන්න ක්‍රියා කරලා තියෙනවා. පොලිය දැන් 30%කට වැඩි කරනකොට මොකද්ද වෙන්නේ කියන්නේ මේ කර්මාන්ත කරන අර පුද්ගලික අංශය ලවා තමයි මේක මේ ගමන ඉදිරියට ගෙනියන්න මේ බලාපොරොත්තු වෙන්නේ මුදල් ඇමතිතුමා. නමුත් කොහොමද ඒක කරන්නේ? මේ වාගේ පොලියක් ගෙවන්න තියෙනවා නම් මේ බැංකුවලින් මුදල් ගන්න ව්‍යාපාර ගෙනියන්න පුළුවන්ද? බෑ. ඉතින් මේ තත්ත්වය එක්ක අපිට මේ මේ ආර්ථිකය නැග්ගන්නේ නැතුව මේ වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්න බෑ. ඉතින් මේක නෙමෙයි මේ මේ විසඳුම. ඒකෙන් ප්‍රශ්නය ඒකයි මම කිව්වේ. මේ තවත් මේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දැන් මේ තව කරුණක් මට මේ ඉදිරිපත් කරන්න තියෙනවා. නීති රීති අයුතු විදිහට මේ රජයේ යන්ත්‍රය කෝටිපතියන් පොහොසත්ම ඇය ලොකුම කොම්පනි එක අත්වල් බැඳගෙන ගසා කනවයි කියලා පැහැදිලිව ඔප්පු වුණා කෝප වාර්තාවේ. මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මට වාර්තා එකක් තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. මට සිද්ධ වුණා තුනක් ඉදිරිපත් කරන්න. මේ 40%කට වඩා ආදායම ලැබෙන්නේ ඉන්ලන් රෙවනිව ඩෙපාර්ට්මන්ටුවේ, ආදායම් බදු ඩෙපාර්ට්මන්ටුවේ. දැන් එතන මොනවද සිද්ධ වෙන්නේ? මේ ලොකුම සමාගම්, ලොකුම පුද්ගලික බැංකු අවුරුදු 5කට 6කට 7කට කිසිම බද්දක් ගෙවලා නැහැ. මේ හේතුව මොකද්ද? ආදායම් බදු දෙපාර්ට්මන්ටුවේ එක මේ අභියාචන මණ්ඩලයක් පමණක් නෙමෙයි තියෙන්නේ, තුනක් තියෙනවා. එක මේ හරි විසඳුමක් නොදුන්නොත් දෙවැනි එකට යන්න පුළුවන්, තුන්වැනි එකට යන්න පුළුවන්. මම හොයලා බලනකොට මොනවද මතුනේ? අවුරුදු 1 මාරකට වඩා කල් ගත වෙලා තියෙනවා ඒ එක එක අභියාචන මණ්ඩල ඉදිරියේ. ඒකයි මෙච්චර කල් අවුරුදු 5, 6, 7 මේ ලොකුම සමාගම් ගෙවන්නේ නැහැ බදු. ඉතින් මම යෝජනා කළා, මම ඇහුවා මේ වෙන වෙන ක්‍රම තියෙන නිසාද මේක මෙහෙම කරලා තියෙන්නේ? නෑ, එක ක්‍රමයයි තියෙන්නේ මේ බදු නියම කරන්න. එහෙනම් එක මේ අභියාචන මේ මණ්ඩලයක් සෑහෙනවා. ඒක 6 මාසකින් තීන්දුවක් දෙන්න ඕන. ඒක එක්ක මම කිව්වා දැන් කියන්න මට මිලියනයක් මේ ටැක්ස් එක දාලා තියෙනවා නම් මම කියනවා ඒක වැඩි, ඒක 6 ලක්ෂයකට බස්සන්න ඕනයි කියලා. එහෙනම් ඒ 6 ලක්ෂය එකතු කරන්න. ඒ નિયම වෙලාවේ ඒ 6 ලක්ෂය එකතු කරලා අර ඉතුරු ලක්ෂ 4 සම්බන්ධව මේ 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 අභ්‍යායතන අර එක මණ්ඩලයකින් තීන්දුවක් දෙන්න කටයුතු කරන්නයි කියලා මම යෝජනා කළා. නමුත් අද වෙනකම් මුකුත් කරලා නැහැ මේ සම්බන්ධව. මේක මම තුමාටත් මේ ඉදිරිපත් කළා. දැන් මේකම මේ රේගුවල සිද්ධ වෙන දේවල් පුදුමයි. එතන මේ මේ වාහන ගේන්න පුළුවන් මේ ඩබල් පර්පස් කියලා. ඒ කියන්නේ මේ මේ මගීන් හැටියට යන්න පවුණක් නෙමෙයි බඩු ගෙනියන්නත් කියලා වෙනම මේ HS කෝඩ් එකක් තියෙනවා. ඒක හරහා මොනද? ඒකට ඇම්බියුලන්ස් ඇතුල් වෙනවා. ඒ ඇම්බියුලන්ස් තමයි අඩුම මේ බද්දක් ගෙවන්නේ. ඉතින් මේ Mercedes Benz වාහන ඒ ගණයට දාලා, ඒ කියන්නේ පස්සේ තියෙන සීට් ඉවත් කරලා සීට් වෙනම යවනවා. වාහනේ වන්නේ මේ ආකාරයට ඩබල් පර්පස් වෙහිකල් කියලා අඩුම බද්දක් ගෙවන්න කටයුතු කරනවා ඇම්බියුලන්ස් එකක් හැටියට ගෙනයි. මේ වගේ දේවල් එක්සයිස් එක ගැන කතා කරන්න පුළුවන්. කියන්නේ අර මේ රසායන ගාර පැත්තෙන් කරන්න තියෙන පරීක්ෂණ හරියට ඒ බීම මේ සකස් කරලා තියෙනවද කියලා හරි ආකාරයෙන්ම කරන්නේ නැහැ. මේ ආකාරයට මේ ප්‍රධාන 90% කිට්ටු ආදායම ආයවැයට ඇතුල් වෙන ආදායම ලැබෙන්නේ මේ ආයතන තුලින්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට නියම ආදායමක් ලැබෙනවද? නැහැ. ආයවැය පරතරේ සම්පූර්ණයෙන්ම පීවන්න පුළුවන් මේවා හරියට මේ පාලනය කළොත්. ඉතින් මට පේනවා මෙතන මේ ආයතනවල නීති රීති සකස් කිරීම. මම ඇහැව්වා මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ගැන. මගේ අයියා කලින් හිටියා. ඒ හිටපු කාලෙදී එක අභ්‍යායතන මණ්ඩලයක් තමයි තිබුණේ. දැන් මේ තුනක් දාලා මේ සෙල්ලම කරනවා. ඉතින් මෙතන මේ ආකාරයට මේ නීති රීතිත් හරිගස්සන්න තියෙනවා. ඒකම මේ තදින් දඩුවම් කරන්න ඕන මේ බදු නොගෙවා මේ වගේ විශාල පාඩුවක් රටට මේ ඇති කරන මේ ප්‍රධාන පෙළේ කොම්පනිත් ඒ ඉන්න හොඳටම පැහැදිලි නිලධාරිනියුත් එක්ක හවුල් වෙලා මේ ප්‍රෝඩාව සිද්ධ කරනවායි කියලා. ඉතින් මේ වැනි ප්‍රශ්න විසඳන්නේ නැත්නම් මේ අයවැයෙන් කිසිම මම වැරදක් වෙන්නේ නැහැ, ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක පමණක් නෙමෙයි විශාල හානියක් සිද්ධ වෙනවායි කියලා කියමින් මගේ වචන ස්වල්පෙම අවසන් කරනවා.
කොහොමද ස්තුතියි. ගරු සුරේන් රාඝවන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. මට කලින් කතා කළ කතිකයා මා ඉතා ගරු කරන මහාචාර්යවරයෙක්, ශුද්‍රදීවි විද්‍යාත්මක අංශයෙන් ශ්‍රී ලංකාව බිහි කළ තියුණු බුද්ධියක් ඇති මහාචාර්යවරයා, වාමාංශික දේශපාලනයේ ප්‍රබල තරුවක් බව අපි සියලු දෙනාම දන්නවා. නමුත් එතුමන් කළේ කතාවේ මුල සිට අග දක්වා රැඳී තිබුණු මහා පරස්පරය, එක අතකින් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බව කිවෙන විටම ඒ සඳහා අවශ්‍ය නීතිය හෝ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය සොයා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව එතුමන් දරණ අදහස් මා හිතනවා නැවතත් පරිශීලනයට ලක්විය යුතුයි කියලා. ගරු සභාපතිතුමනි, අද අපි විවාදයට අරන් තිබෙන්නේ ආර්ථිකයේ අන්තිම අඩිතාලමට වැටුණු සමාජ සම්මුතියින් සියල්ලක්ම පාහේ අවසන් වුණු දේශපාලන සමගිය උච්චතම විදිහට අසමගි වී බලය ලබා ගැනීම සඳහා තනි තනි පුද්ගලයන් කේන්ද්‍ර කරගත්තා වූ පාර්ලිමේන්තුවක් හා දේශපාලන සංස්කෘතියකින් බිහිවුණු අවධියක කඩාවැටුණු දේශය නැවතත් ගොඩනැගීමේ වගකීම බාර අරගෙන සිටින ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ දෙපළට උදව් කරන තවත් ස්වාධීන වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රාශියක් මැතිවරණ කොමිසම් සභාව අධිකරණය පොලිස් කොමිසම් සභාව වැනි ආයතන රාශියක අයවැය සම්බන්ධයෙන් පළමු කොටම මම ඒ සියලු ආයතනවලට ලබා දී තිබෙන අයවැය වෙන් කිරීම කාර්ක මුදල් වෙන් කිරීම අනුමත කරමි. ඒ සඳහා මම ඡන්දය දෙන්නට ලැහැස්තිය. මා ඉතේ කියන්නේ ඇයි? විශ්වක් මිනිසිවසේ අභියෝගෝ ජය ගන්නට අද උදේ ගරු ජනාධිපතිතුමා තා පැහැදිලිව කීවාසේ බහුවාර්ගික සමාජයක සංයුක්තිය යුතු මේ ශ්‍රී ලංකාවේ විසඳිය යුතු අවම ප්‍රශ්නය වන්නේ ජාතික ප්‍රශ්නයයි, නැත්තන් එක් ජාතියක් හැටියට ජීවත් වීමේ අභිලාෂය ගොඩනගාගෙන අපේ බහුවාර්ගික බහු ආගමික සමාජයේ ශක්තිමත් කිරීම යන්න පැහැදිලිය. ඒ විවිධ තර්ක තිබෙන්නට පුළුවන්, ඒ තර්කවල වෙන හැඩතල තියෙන්නට පුළුවන්. නමුත් පරිධිගත පුරවැසියන්ගේ අභිලාෂය පෙරදුරු කරගෙන අපට ජනාධිපති ක්‍රමය හොඳද, වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය වඩාත් සුදුසුද, එසේ නැතිනම් දෙමූන් ක්‍රමය සුදුසුද කියන කතිකාව විවාදය සංවාදය සමාජයේ තිබෙනවා. එය තව ගැඹුරු කළ යුතුයි. මන්දයත් අපිට 21 සියවසේ ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ පරිපාලනයක් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීමේ වගකීම මේ සභාව හරහා ජනතාවට ගෙනියා යුතු කාලය ලහිලයිම පැමිණ තිබෙනවා. නමුත් වත්මන් තත්ත්වයන් තුළ ව්‍යවස්ථාවට අනුව අපේ පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයෙක් තෝරා ගත්තා. මේ ජනාධිපති තේරීම ඓතිහාසික සංදිස්ථානයක් බවට පත් වුණේ මේ රටේ 78 සිට ගලාගෙන ආපු විධායක ජනාධිපති ක්‍රමය මේ අවුරුද්දේ ජූලයි අගෝස්තු මාසවල කිසිදාක නොදුටු විදි ආකාරයේ පරිවර්තන වලට මුහුණ දුන්නු නිසා. ජූලයි මාසයේ 9 වෙනිදා 69,00,000 ඡන්දයේදී ජනාධිපතිවරයා හැටියට පත් වුණු එවකට ජනාධිපතිවරයා තම නිල නිවසෙන් බැහැර වෙන තත්වයට බලපෑමක් සිදුණු බව අපි සියලු දෙනාම දන්නවා. සතියකට පසු, දවස් කීපයකට පසු 13 වෙනිදා ජූලයි මාසයේ වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඒ මාසෙම සතියකින් පසු 20 වෙනිදා අගෝස්තු මේ ගරු සභාවේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම වැඩ බලන ජනාධිපතිවරයා ජනාධිපතිවරයා හැටියට පත් වෙනවා. ව්‍යවස්ථාවේ අකුරක්වත් වෙනස් කරන්නේ නැතිව ජනවරමක් නැති කෙනෙක් හැටියට කියන ප්‍රතිවාදය අපි ප්‍රතික්ෂේප කරන්නේ. එසේ ජනවරමක් නැති අය කියලා කියනවා නම් මේ සභාව නියෝජනය කරන කිසි කෙනෙකුට ජනවරමක් නැහැ කියන වක්‍රාකාර ප්‍රකාශයයි. ඒ නිසා නමුත් සභාපතිතුමනි, ජූලයි මාසය ඉතා වැදගත් මාසයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජන ජීවිතයට. අවුරුදු දශක කීපයකට කලින් 1983 ජූලයි මාසයේ සිදුවුණු යමක් මට මතක් වෙනවා. ජූලයි මාසයේ 25 වෙනිදා පුරපස්වලක දවසේ මමත් මගේ පුංචි මල්ලිත් අපි දෙදෙනාගේ ජීවිතය බේරගන්නට මහා වෙල්යායක කෙසල් ගස් පඳුරු අස්සේ හැංගෙන්නට සිදු වුණේ. මම කොච්චර සිංහල කතා කළත් හැදල පුරාණ විහාරයේ සිංහල සභාවේ සභාපති වෙලා හිටියත් දෙවලා යන එකම හේතුව නිසා මගේ ජීවිතය නැති කරන්නට තරම්මුණු බිහිසුණු දේශපාලනයක් 1983 ජුලයි මාසයේදී අපේ මේ සමාජයේ දියවුණු නිසාය, දියත්වුණු නිසාය. එන්නේ ඒ වගේම බියක් නැවත මට මත වුණේ, මට දැනුණේ මේ අවුරුද්දේ ජුලයි මාසයේ 13 වෙනිදා. ඇයියේ දියත හන්දියේදී දේශපාලන භාෂාවේ ප්‍රචණ්ඩත්වය පමණක් තමන්ගේ දර්ශනය කරගත් ඇතැම් අය ඇවිත් කිව්වා, කතානායකතුමාගේ ගේ හරහා බැකෝ එක ගෙනල්ලා සියලුම බාධක ඉවත් කරමින් මේ පාර්ලිමේන්තුව අත්පත් කරගත යුතුයි, අවශ්‍ය නම් මේ පාර්ලිමේන්තුව ගිනි තිබේ යතුයි, ගිනි තබා විනාශ කළ යුතුයි කියලා ප්‍රසිද්ධියේ කියා සිටියා. ප්‍රසිද්ධියේ කියා සිටියා. ඔබ වාඩි වී ඉන්න මේ පාර්ලිමේන්තුව, අපි හුස්ම ගන්න මේ පාර්ලිමේන්තුව, විද්වතුන් හැටියට මේ වාඩි වෙලා ඉන්න කට්ටියගේ පාර්ලිමේන්තුව අලු ගොඩක් වෙන්නට තිබුණා. එය වැලකුණේ කොහොමද? නීතියේ ආධිපත්‍ය විශ්වාස කරන, ජනවාර්ගික අර්බුදය වලට විසඳුම ගෙනන්න ඕනේ කියලා විශ්වාස කරන එක පුද්ගලයෙක් ඓතිහාසිකව ඉදිරියට එනවා, නැහැ මම මේ තීරණය ගන්නවා. එය ජනප්‍රිය නොවුණු තීරණයක්. හමුදාව පාලනයට ගෙනීම ජනප්‍රිය නැහැ කාගෙත්. නමුත් කොළඹ පාලනය කරන්නට පොලිසිය අවමානයට පත් වුණු මොහොතකදී විශේෂ එයාබෝන් ෆෝස් එක දාලා ඒ ජෙනරල් මාන්නගේ නායකත්වයෙන් එදා රාත්‍රියේ දියත පාලනය කළේ නැත්තම් අපේ ඉතිහාසයට ගත වෙන්නට තිබුණා තවත් අවුරුදු 30ක සිවිල් යුද්ධයකට පැටලෙන්නට අපට ඉඩ නිතුව තිබුණා. එන්න ඒ 83 ජූලයි කලබල සිදු වුණේ තිරුනල්වේලි වල 13 දෙනෙක් මරපු නිසා. එයා අපට අවුරුදු 30ක් ගෙවන්න වුණා. එදා එනම් මේ පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් ශ්‍රී ලංකාව සිවිල් යුද්ධයකට යන්න නියමිතව තිබුණා. අගමැතිතුමාත් ජනාධිපතිතුමාගේත් වැය ශීර්ෂයේ සාකච්ඡා කරන මේ මොහොතේදී ලැබී තිබෙන කාලය අනුව මට කියන්නට තිබෙන්නේ එකම දෙයයි. එය ඇමරිකාවේ 35 වන ජනාධිපතිතුමා ජෝන් එෆ් කෙනඩි ඔහුගේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ TCC පසු කොංග්‍රස්මන් කෙනෙක් හැටියට ඉඳද්දී ලියපු පොතක ඔහු කීයක යමක්. Profiles in Courage, written by the 35th President of America, the youngest President in that time, John F. Kennedy says so. To be courageous, these stories make clear.
You have 2 minutes.
Thank you. Requires no exceptional qualifications, no magic formula, no special combination of time, places or circumstances. It is an opportunity that sooner or later is presented to all of us. Politics merely finishes one arena which imposes special test of courage. In whatever arena of life one may meet, challenge of courage. Whatever may be sacrifice, he or she faces the following his own consciousness. The loss of his friends, his fortune, his containment, even the esteemed followers of his own party. Each man must decide for himself and the fellow people the courage he will want to take, how to change the history. For this, each man must look to his own soul and make the decision. I think in the history, the near history of Sri Lanka, President Ranil Wickremesinghe, after facing the most violent in his life, where his own house was burnt down by the mobs, he made that courageous decision. Without having a party, without having people, without maybe having not having a mandate, he made the courageous decision at that time to safeguard the democracy of this country, where our children and grandchildren one day will write in golden history. Therefore, Speaker, Honorable Chair, I too have a dream like Martin Luther King in 1963.
Our minister, please wind up.
He saw a dream. In that dream, he said, men of white and children of slaves will live together. And I have a dream that my motherland Sri Lanka will live as Tamils, live as Sinhalese, live as Muslims, and we will rebuild this nation so that we can be called a true democracy. I place this paper today as what I have written as Suren Raghavan's dream for Sri Lanka. Thank you very much.
Thank you very much.